สมังคาจักขวาลิตุอัตรากัจฉังตุเทวตาสัทธัมมังมุนิราจัสสะสุนันทุสัทธัมมังธัมมัสสะวะนะคาโลวะยังปะทังสาธัมมัสสะวะนะคาโลวะยังปะทังสาธัมมัสสะวะนะคาโลวะยังปะทังสานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะทีนิมานิภิกขเวนิดานานิขัมมานังสมุทยายะกัตมานิสีโลโภนิดานาขัมมานังสมุทยายะโดโสนิดานาขัมมานังสมุทยายะโมโหนิดานาขัมมานังสมุทยายะนะภิกขเวโลโภโลภะอโลโภสัมเดชิอัตโกวิกเวโลภานุโมทสัมเดชินะวิกเวโดสาอนุโสสัมเดชิอัตโกวิกเวโดสาโดโสจะสัมเดชินะภิกขเวโมหะอะโมโหสัมเดชิอัตโกภิกขเวโมหะโมโหจะสัมเดชินะภิกขเวโลภเจนะกัมเมนะเวสเจนะกัมเมนะโมหเจนะกัมเมนะเดวาปัญญายังตินะมนุสสาปัญญายังตียาวาปนังญาปิภาจิตุสติโยอัตโกภิกขเวโลโลภเจนะกัมเมนะโทสเจนะกัมเมนะโมหเจนะกัมเมนะนิระโยปัญญายติติรัจฉานโยนิปัญญายติปิฏฐิวิสโยปัญญายติยาวาปนัญญาปิกาจิตุสติโยอิมานิโกภิกขเวทีนิดิดานานิขัมมานังสัมปยายะ තීනිමානි වික්ඛවේ කම් නිදානානි කම්මානං සමුදයාය කතමානි තී අලෝභෝ නිදානා කම්මානං සමුදයාය අදෝසෝ නිදානා කම්මානං සමුදයාය අමෝහෝ නිදානා කම්මානං සමුදයාය නබික්කවේ අලෝභේන දෝභෝ සමුදේති අතකෝ වික්කවේ අලෝභෝ අලෝභෝ ච සමුදේති නබික්කවේ අමෝහාමෝහෝ සම්දේති අතකෝ වික්කවේ අමෝහා අමෝහෝ ච සම්දේති නකෝ වික්කවේ මෝහා අමෝහෝ ච සම්දේති අතකෝ වික්කවේ අමෝහා අමෝහෝච සමුදේති නබික්ඛවේ අලෝභේ අලෝභජේන කම්මේන අදෝසජේන කම්මේන අමෝහජේන කම්මේන දේවා පඤ්ඤායන්ති අලෝභජේන කම්මේන මෝහජේන කම්මේන නිරයෝ පඤ්ඤායති තිරංචාන යෝනී පඤ්ඤායති පෙත්ති විසයෝ පඤ්ඤායති යාවාපනඤ්ඤාපි කාසු දුංගතියෝ අතකෝ වික්ඛවේ අලෝභජේන කම්මේන අදෝසජේන කම්මේන අමෝහජේන කම්මේන දේවා පඤ්ඤායන්ති මනුස්සා පඤ්ඤායන්ති යාවාපනඤ්ඤාපි කාති සුභති සුභතියෝ ඉමානිකෝ වික්ඛවේති නිදානානි කම්මානං සම්බයාය ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ නාගින් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණ බර කාරුණික පින්වත්නි පුණ්‍යමේ වස්සානාවදී පින්වත් හැම දෙනාටම මහත් වූ වස්ස සිල්ලක් වුණා මේ ජීවිතයේ බොහෝ පින් කුසල් කරගත් අවදියක් වුණා ඒ වගේම බොහෝ සද්ධර්මයේ ජීවිතයට එකතු කරගැනීමේ අවස්ථාව උදා වුණා අදත් මේ ගෙවිගෙන යන වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පා කළ දේශනාවන් අතරේ අංගුත්තර නිකායේ චක්කනිපාතේන සූත්‍ර ධර්මයක් කම්ම නිධාන සූත්‍රය අපි මේට පෙර සතියේ නිබ්බේතික සූත්‍රය පැහැදිලි කළත් එහි යම් ඉතුරුවක් තිබුණා එහෙත් ඒ අඩංගු ඉතුරු කරුණු සියල්ලම සත්තත්තාන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළ නිසා නැවත වතාවක් ඒ කොටස් ටික විස්තර කිරීම ඒක නැවත වතාවක් විස්තර කරනවට වඩා අලුත් ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබීම වඩා සුදුසියයි කියලා කල්පනා කළ නිසා එහෙත් ඒ සූත්‍රයේ එක කරුණක් කර්මය පිළිබඳව කියවෙනවා නිදේශික ප්‍රතිපදාවදී ඒ කරුණටත් අදාළව අංගුත්තර නිකායේම එන එක්කම්ම නිධාන සූත්‍රය අද දවසේ අපි මාතෘකාව හැටියට තෝරගත්තා. කම්ම කියන විෂය මහා සංකීර්ණ විෂයක්. බුදුරජාණන් වහන්සේ අචින්තිය ධර්මයක් හැටියට දේශනා කළ ලෝව පවත්නා ධර්මතා අතරින් ඒ පංච ධර්මතා අතරින් එක නියාමක ධර්මයක් හැටියටයි කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා. ඉතින් අද දවසේ අපි මේ සූත්‍රය ඇසුරු කරගෙන ඒ සංකීර්ණ ගැඹුරු කර්මනියායන් පිළිබඳව කතා කරන්න යනවා නෙමෙයි. ඒ කර්මයන් හටගන්න මූලය කර්ම නිධානය පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අපි දන්නවා අපි නිතර භාවිතා කරන රෝග නිධානය. ඒ රෝග නිධානය කියනකොට ඒ නිධානය කියන වචනේ කියනකොට අපට තේරෙන මොකක්ද මේ නිධානය? ධන නිධානක් තියෙනවා. විවිධ නිධාන තියෙනවා. ජංගම නිධාන, ස්ථාවර නිධාන, අංගසම නිධාන, අනුගාමික නිධාන කියන නිධාන වචන තියෙනවා. ඒ අතරේ අපට ගුරු පුරුදු රෝග නිධානය. රෝගයට මූල හේතුව සොයා යන ගමන ගැනයි කියවෙන්නේ. ඒ වගේ කම්ම නිධාන කියනකොට කර්මයට හේතුව නිධානය සොයා බලන්නයි මේ සූත්‍රයේ අදහස් කළේ. මෙහි කර්ම නිධානයේ හැටියට පෙන්වන හේතු හයක් තියෙනවා. හැබැයි සමහර සූත්‍රවල අපි කතා කළ මේ පෙර සතියේ කතා කළ නිබ්බේධික සූත්‍රයේ කම්ම නිධාන සම්භවයේ හැටියට දක්වලා තියෙන ස්පර්ශය. කර්ම නිරෝධයේ හැටියට දක්වලා තියෙන ස්පර්ශ නිරෝධය. කම්ම නිරෝධා පස්ස නිරෝධය. කර්ම නිරෝධය ස්පර්ශ නිරෝධයේ පනවල. කර්ම නිධානයේ ස්පර්ශයෙන් පනවල තියෙනවා. දැන් මෙතන කර්ම නිධානයේ පනවල තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ. අකුසල කර්මයට නිධානයේ, කුසල කර්මයට නිධානයේ අලෝභ අදෝස අමෝහ. ඒ හේතු ටික හොයනකොට අර නිද්දේශික ප්‍රතිපදාවේදී එන කරුණ අපට සොයා ගන්න පුළුවන් වෙයි, සනාථ කර ගන්න පුළුවන් වෙයි. මේ සූත්‍රයේ තුල වුණත් අපට සුදුසු පරිදි අදහස පැහැදිලි කර ගන්න ශාලේ ප්‍රමාණවත් වුණා. එංගතුනේ කර්ම කියලා කියනකොට කර්මයන්ගේ බෙදීම් තියෙනවා. අපි දන්නවා සුදු කර්ම, කළු කර්ම, සුදු කළු කර්ම, සුදුද නොව කළුද නොව කර්ම, කර්ම බෙහෙදයක්. හැබැයි අපට ගුරු පුරුදු කුසල කර්ම, අකුසල කර්ම කියලා කියන්නේ. ඒ දෙක තමයි සාමාන්‍ය ලෝකෙට බාහිර දෙනකට පුරුදු. කුසල කර්ම, අකුසල කර්ම. ඒ නිසා අපි දන්න තැනින් පටන් ගත්තාම වඩා හොඳයි. කුසල කර්මය හා කුසල කර්ම. මොනවද කුසල කර්ම කියලා කියන්නේ, මොනවද අකුසල කර්ම කියලා කියන්නේ? අකුසල කර්ම කියලා කියනකොට කාය කර්මයක් තියෙනවා, වාක් කර්මයක් තියෙනවා, මනෝ කර්මයක් තියෙනවා. ඒ සියල්ල ත්‍රිවිධ කර්මයේ එකතු කරලා දක්වනවා දස කර්ම පදයක්. දස කම්ම කත. කාය කර්ම තුනයි, වාක් කර්ම හතරයි, මනෝ කර්ම තුනයි. ප්‍රාණඝාතේ කාය කර්මයක්. සුරකම කාය කර්මයක්. කාම මිත්‍යාචාරය කාය කර්ම. මේ තුන කාය කර්ම. කාය දුස්චරිත කියලා කියනවා. කාය අපසල. හයි කරන අපසල. වාක් දුස්චරිතේ. වචනයෙන් කරන අකුසල්. බොරුව, කේලම, පරුස වචනේ, කිස් වචන. හතරයි. වාක් දුස්චරිතය. දැන් හතරයි. මනෝ දුස්චරිතය, අවිද්‍යාව, දැඩි ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි. මනෝ කර්ම තුනයි. කාය කර්ම තුනයි, වාක් කර්ම හතරයි, මනෝ කර්ම තුනයි. මේ 10ට තමයි දස අකුසලයේ කියලා කියන්නේ. මේ දස අකුසලයේ තමයි ත්‍රිවිධ දුස්චරිත කියලා බෙදලා දක්වන්නේ. එතකොට මේ දස අකුසලයට නිධානය තමයි ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභෝ නිධානා කම්මානං සමුදය. දෝසෝ නිධානා කම්මානං සමුදය. මෝහෝ නිධානා කම්මානං සමුදය. කර්මයන්ගේ හටගැනීමට ලෝභය නිධානය. කර්මයන්ගේ හටගැනීමට ද්වේෂය නිධානය. කර්මයන්ගේ හටගැනීමට මෝහය නිධානය. දැන් මේ දස කුසලයේ කෙරෙන්නේ මෙන්න මේ හේතු ඇති කල්හි. ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු ඇති කල්හි මේ අකුසලයේ දස අකුසලයේ. කයින් අකුසල් කරන්නේ, වචනයෙන් අකුසල් කරන්නේ, සිතින් අකුසල් කරගන්නේ ලෝභය ඇති කල්හි, ද්වේෂය ඇති කල්හි, මෝහය ඇති කල්හි. මෙන්න මේ නිධාන සම්භවය, මෙන්න මේ නිධානය නිසයි, මෙන්න මේ හේතුව නිසයි අපේ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ අකුසල සහගතයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, න භික්ඛවේ ලෝභා අලෝභෝ සමුදය. මහණෙනි, කවදාවත්ම ලෝභය අලෝභය ඇති කරලා දෙන්නේ නැහැ. අතකෝ භික්ඛවේ ලෝභා ලෝභෝච සමුදේ. හිතකොදුවත් මහණෙනි, ලෝභය ලෝභෙමයි ඇති කරලා දෙන්නේ, වැඩි දියුණු කරලා දෙන්නේ. න භික්ඛවේ දෝසා අදෝසෝ සමුදේ. මහණෙනි, කිසි කලෙක දේශය, අද්වේෂය, මෛත්‍රිය හදලා දෙන්නේ නැහැ. අතකෝ භික්ඛවේ දෝසා දෝසෝච සමුදේ. එතක දුවත්මානනි, ද්වේෂය ද්වේෂයම හදලා දෙනවා, තරහ තරහවම හදලා දෙනවා. න භික්ඛවේ මෝහා අමෝහෝ සමුදය. මහණෙනි, කිසි කලෙක මෝහය අමෝහය නුවණ ඇති කරලා දෙන්නේ නැහැ. අතකෝ භික්ඛවේ මෝහා මෝහෝ සමුදය. එතක දුවත්මානනි, මෝහය තව තවත් මෝහයම හදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේ හේතු, මේ අකුසල හේතු, අකුසල හේතුම නිපදවනවා මිස කුසල හේතුවක් උපදින්නේ ඉඳ තියන්නේ නෑ. අකුසල හේතුමයි හදාන්නේ. එපමණක්ද නොව මහණෙනි, න භික්ඛවේ ලෝභජේන කම්මේන, දෝසජේන කම්මේන, මෝහජේන කම්මේන. මේ ලෝභ සහගත කර්මේ, දේශ සහගත කර්මයේ, මෝහ සහගත කර්මයෙන් දේවෝත්පත්තියක් පෙනෙන්නේ නැහැ. මනුෂ්‍ය උත්පත්තියක් පෙනෙන්නේ නැහැ. වෙන යම් සුගතියක් වේ නම් එබඳු සුගති ආත්ම භාවයක් පෙනෙන්නේ නැහැ. එහෙත් මහණනි, ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත කර්මයෙන් නිරයෝත්පත්තියක් පෙනෙනවා. තිරිසන් යෝනියේ උත්පත්තිය පෙනෙනවා. ප්‍රේත විශේෂ උත්පත්තිය පෙනෙනවා. අනෙක් අනෙක් දුක්ගති ආත්ම භාවවල උත්පත්ති සිද්ධ වෙනවා. මෙන්න මේ ටික තමයි පින්වතුනි බුදුජානන් වහන්සේ දේශනා කරනවා. කර්ම නිධානෙ, අකුසල නිධානෙ මෙතනයි තියෙන්නේ. දැන් ලෝභය කියලා කිව්වහම, ද්වේෂය කියලා කිව්වහම, මෝහය කියලා කිව්වහම අපි හුඟක් වෙලාවට නොහඳුනගත් තැන. අපි හිතනවා අපි මේක දන්නවා කියලා. ලෝභය අපට තේරෙනවා, ද්වේෂය තේරෙනවා, මෝහය තේරෙනවා කියලා. නමුත් පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවා, අකුසලං ච පජානාති අකුසල සමුදයං ච පජානාති. කුසලංච පජානාති කුසල සමුදයංච පජානාති එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨියෝ කුජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතෝ ඉමං සද්දම්ම කවුරු හරි ඇත්තටම මේ අකුසලයක් අකුසල සමුදයක් කුසලයක් කුසල සමුදයක් දැනගත්තනම් ඔහු ආරි මාර්ගයට ආරි සම්මා දිට්ඨියට ආරි ඵලයට පැමිණ කෙනෙක් කියලා. දෘෂ්ටිය ඍජු කරගත් කෙනෙක්. ධර්මයේ ගුණ දැන ප්‍රසාදයට පත් වෙමින් නොසල් වෙන ප්‍රසාදයෙන් ධර්මයට පැමිණ කෙනෙක් වෙනවා කියලා. සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත්ථාමුදුරෝ දේශනා කරනවා. එනිසා අකුසලය හා අකුසල මූලය අපි වචනයෙන් දන්නවා. පොඩි ළමයි යහුවත් දහම් පාසලේන අකුසලේ මොනවද කියලා දසාකුසලේ කියන. අකුසල මූල මොනවද කියලා හෙවත් ලෝභ දෝෂ මූල කියලා කියන. දන්නවනේ අකුසලයක් දන්නවා අකුසල මූලය. කුසල් මොනවද කියලා ඇහුවාම ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තා දාණයෙන් වෙන්වීම, කාමචාරයෙන් වෙන්වීම ආයස්තරි. ආය කුසල. බොරුවෙන් වෙන්වීම, කේලමින් වෙන්වීම, පරස වචනයෙන් වෙන්වීම, හිස් වචනයෙන් වෙන්වීම වාක් දෙවක්සලේ අනවිද්‍යාව අව්‍යාපාදය සම්මාදිට්ඨිය ලෝභයෙන් වෙන්වීම දේශයෙන් වෙන්වීම මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම මනෝකර්මය මනුස් චරිතය ඒකට හේතුව අලෝභ අදෝ සමෝහ දැන් මේ ටික වචන මාත්‍රයෙන් නම් කවුද නොදන්නේ ඒ සම්මාදිට්ඨියට පැමුණා නෙවෙයි දෘෂ්ටිය ඍජු වුණා නෙවෙයි දහම්මේ ගුණ දැන සද්ධර්මයේ පැමුණා නොවේ. එහෙනම් ඒ උත්තරය ලැබෙන්න නම් මෙන්න මේ කරුණ ගැන දැනුමක් ඇති කරගත්තොත් අපටත් පුළුවන් වේවි සද්ධර්මයේ පැමිණ සිටින්නට ධර්මයේ ගුණ දැන ප්‍රසාදය ඇතිව. එහෙනම් දැන් අපි හොයන්ට ඕන අකුසලයට ලැබෙන විපාක පිළිබඳව අපි දන්නවා. ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් මොන මොන විදිහේ ආත්ම භාවවල උත්පත්තිය ලැබලා දුකට පීඩාවට පත් කරනවාද කියන එක යම් දැනුමක් නුවණක් නැතුව නොවේ. ඒ කර්ම විපාක පිළිබඳව භයානක විපාක පිළිබඳව දන්න නිසාමයි අපි මේ තරමින් හරි අකුසලයට බියක් දක්වන්නේ. ලැජ්ජා බය කුසලයේ කරන්න ලැජ්ජාවෙන්නේ අකුසලයට දිය වෙන්නේ ඒ විපාකයේ පිළිබඳව නුවණක් දැනුමක් ඇති නිසා. ඒ අකුසලය නිවන්න පුළුවන් වෙන්නේ ඒ අකුසලයට පත් නොවෙන්න පුළුවන්කම තියෙන්නේ හරියට මේ නිධානය හඳුනගත්ත කෙනෙක්. රෝගයේ සුවපත් කරන්න පුළුවන් වෙන්නේ හරියටම රෝග නිධානයට ප්‍රතිකර්ම කළොත් කියලා අපේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිගන්න සිද්ධාන්තයක්. රෝගයට ප්‍රතිකාර කරනවා නෙමෙයි රෝග නිධානයට ප්‍රතිකාර කරනවා. දැන් අකුසලයට නෙමෙයි ප්‍රතිකාර කරන්න ඕන අකුසල නිධානයට. අකුසල නිධානයේ ඉවත් වුණොත් තමයි අකුසලයේ නැමැති රෝගය සුව කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ ලෝභය කියලා කියන්නේ මොකක්ද? දේශය කියලා කියන්නේ මොකක්ද? මෝහය කියලා කියන්නේ මොකක්ද? අපි හැමෝටම යම් යම් ආකාරයේ අත්දැකීම් මේ තුල තියෙනවා. එතනදී ලෝභ සහගතව සිතන බව මනෝ කර්මය. ලෝභ සහගතව සිටීමක් ඇත්නම් ඒක මනෝ කර්මය. ලෝභ සහගතව යම් ක්‍රියාවක් යම් වචනයක් කරනවා නම් ඒ කාය කර්මවත් කර්ම වේ. එතකොට ලෝභ සහගතව යමක් සිතනවා කියලා කියන්නේ, දේශ සහගතව යමක් හිතනවා කියලා කියන්නේ, මෝහ සහගතව යමක් හිතනවා කියලා කියන්නේ මූලය නෙමෙයි ඒ කර්මය. මුල අහුවෙලා නෑ අපිට. අපිට මනෝ කර්මයමයි අපි ලෝභ දේශ මෝහ හැටියට හඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ ඵලයට එන්නේ නැතුව මනෝ කර්මයට ඇවිල්ලා හරියක් වෙනවා නම් හොඳයි. ඒක සීලය. කාය වාචානං සමෝදානං සීලං. මනෝ කර්ම වශයෙන් හටගත්සත් ඒක වාක් කර්මයට කාය කර්මයට එන්න නොදී ඉක්මවනවා නම් පාලනය කරනවා නම් එතන සීලය ඉලයකම තියෙනවා. හැබැයි අපි මනෝ කර්මයටත් ඉඩ නොදෙන්න ඕන. සිතෙත් අකුසල ගති නූපදින්න ඕන. අකුසල චේතනා අකුසල කර්ම පහළ නොවෙන්න ඕන. පහළ නොවෙන්න නම් අකුසල මූලයම හඳුනගන්න. අකුසල මූලයම හඳුනගන්න. දැන් අකුසල මූලය හඳුනගන්න එක තමයි ටිකක් අමාරු කාරණා. දැන් අපි ඒ ටිකට එන්න කලින් යමක් අපි තුල පවතින සාමාන්‍ය ස්වභාවය පිළිබඳව කුංචි විමසීමක් කරලා බැලුවොත් හොඳයි. අපි හිතමු අපට යම් ක්‍රියාවක් කුසල ක්‍රියාවක් කරන්න යෙදුනහම ඒක වළක්වන්න තමයි ලෝභ දේශ මොහ පහළ වෙන්නේ. සමහර වෙලාවට අපිට හිතෙනවා අපි ළඟ ලෝභ දේශ මොහ නැති තරම් කියලා. එහෙත් අපි හැම මොහොතකම ලෝභ ද්වේෂ මොහ කියන අකුසල මූලයන්ගේ සිවුම් අවස්ථාව. ඒකට කියනවා අනුශය අවස්ථාව කියලා. අපි හැම තිස්සෙම හැම මොහොතකම මේ ලෝභ සහගත දේශ සහගත මෝහ සහගත අනුසය ඇසුරු කරනවා. ඒක සංගවිච්ච අවස්ථාව. දැනින්නේ, පේන්නේ මේක ලෝභ සහගතද මේක දේශ සහගතද මේක මෝහ සහගතද. ඔබ මම ගත කරන මේ ඉරියව්ව තුළ අපි දන්නේ නැති වුණාට ලෝභානුසය, රාගානුසය, අවිජ්ජානුසය, පටිඝානුසය භාවිතාවෙලා එකම ඉරියව්වේ මුල අවස්ථාව රාගහනුසය, ලෝභයේ මුල. මෙද අවස්ථාව අවිජ්ජානුසය, මෝහයේ මුල. ඉරියව්වේ අග දුක් වේදනා ඇති අවස්ථාව පටිඝානුසය. අපි හැම මොහොතකම සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනා කියන මේ තුන් වේදනා විඳිනවා මාරුවෙන් මාරු. අපි නොදන්නවා වුණාට මේ තුන් වේදනාවත් එක්කම මේ අනුශය ධර්මතිය. මෙන්න මේ අනුශය ධර්ම අවස්ථාවක් ලැබුණාම පෙනෙන ආකාරයෙන් නැගී හිටිනවා. අපි ඒකට කියනවා පරිඋත්ථාන කියලා. අවදි වෙනවා. සැඟවිලා ඉන්න එක්කෙනා පේන්නම එනවා, මතුවෙනවා. අන්න මතුවෙච්ච අවස්ථාව තමයි අපි ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ. එතකොට මතුවෙන්නේ සැඟවිලා ඉන්න නිසා. සංගවිය ඇති අවස්ථාව තමයි තුන් වේදනාවත් එක්ක තියෙන අනුසය අවස්ථාව. ඒ අවස්ථාවට කියනවා රාග අනුසය, අවිජ්ජා අනුසය, පටිඝා අනුසය. අනුසය වශයෙන් සංගවිය. මතුවෙන අවස්ථාවට කියනවා පරිඋත්ථාන. පරිඋත්ථාන අවදි වෙනවා. අවදි වෙන්නේ කොහොමද? අරමුණක් ලැබෙන්නේ. ලෝභ සහගත බවට ලෝභයේ ඉබේ හටගන්නේ නිමිත්තක් තියෙනවා. ද්වේෂයේ ඉබේ හටගන්නේ නිමිත්තක් තියෙනවා. මේ අකුසල හේතු හටගන්නේ නිමිත්තක් ඇසුරු කොටගෙන. අරමුණක් ඇසුරු කොටගෙන. අරමුණක එල්ලිලයි අරමුණක් ආධාර කරගෙනමයි මේ ගතිය පහළ වෙන්නේ. අපි ලෝභය කියලා කතා කරන්නේ ලෝකේ මේ යම් යම් වස්තු කාරණාවලට තියෙන බැඳීමක් පිළිබඳ. ඒක ලෝභයේ දියුණු තියුණු වෙලා බොහොම වැඩිම අවස්ථාව. ලෝභයේ මුල තමයි යමක් දෙයක් වශයෙන් බාර ගන්න බවම ලෝභයයි. යමක් දෙයක් සත්වේ පුද්ගලයේ වශයෙන් දකින පිළිගන්න බාර ගන්න බවම ලෝභයෙන් ගන්න බවක් තියෙනවා. සන්නහ උපාදානේ නොයි ඒ ගැනීම කරේ. එහෙම ගත්තට පස්සේ ඒ අරමුණ නිමිත්ත ඇසුරු කරගෙන තවදුරටත් ලෝභා ලෝභෝච සමුදේ. ලෝභයෙන් ලෝභය උපදින්නේ. ලෝභයෙන් තව තවත් ලෝභය වැඩි දියුණු වෙන්නේ. ඉන අනතුරු අපට හසු වෙන්නේ, ගෝචර වෙන්නේ බොහෝ දුරට ලෝභය හටගෙන ලෝභයෙන් ලෝභය ලෝභයෙන් ලෝභය
වැඩි දියුණු වෙලා යන වෙලාවයි. දේශයෙන් දේශය වැඩි දියුණු වෙලා යන වෙලාවයි. මෝහයෙන් මෝහය වැඩි දියුණු වෙලා යන වෙලාවයි. මේ වෙලාවේ හරි හඳුනනවා නම් හොඳයි. එතකොට දැන් අපි නිධානයයි හඳුන ගන්න ඕන. නිධානය හඳුන ගන්න. අපිට යම් විදිහකින් යම් කර්මයක් කුසල සහගතව යමක් කරන්න ඕන වුණාම ඒක වලක්වාලන්න පහළ වෙන්නේ අකුසල. එතකොට අකුසල ධර්මයන්ගේ අකුසල හේතුන්ගේ ස්වභාව ධර්මතා දෙකක් තියෙනවා. අපි දකින එකක් තමයි අකුසලයේ උපදවලන එක. අකුසලයේ ඇතිකරන්නේ. අනිත් එක තමයි කුසලයේ මකන එක. මේ අකුසල හේතුන්ගේ ස්වභාවය වෙනවා කුසලයේ ඇතිකරන එක කුසලයේ මකා දමන එක. ලෝභ දේශ මොහයන්ගේ ස්වභාවය. දැන් අපි හිතමු අපි යමක් දන් දෙන්න දානයක් දෙන්න අදහස් කළොත් මෙන්න මේ ලෝභ සිත මතුවෙන මේක වළක්වන්න. එපා දෙන්න. දීලා කොහොමද ඔච්චරයි තියෙන්නේ. ඔය ටික දීලා බෑ. දෙන්න එපා කරවනවා. අර ඒක සාටක කියන බමුණා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගියා. මේ බිරිඳටයි බමුණටයි බැමිණියටයි දෙදෙනාටම තියුණේ බමුණන්ගේ සම්පදාය අනුව කරට දාගෙන යන එක සලුවයි. කොහොමද දුප්පත්. දවල් කාලේ බිරිඳ බණ අහලා ආවයේ සලුව පොරෝගෙන ගිහිල්ලා. හවස බමුණගේ බණ අහගෙන යනකොට බොහොම ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා පෙර යම ගෙවෙනකොට. හිතුණානේ බුදුහාමුදුරුවන්ට මෙච්චර ධර්මයක් අහලා මේ වගේ පිය ධර්මයක් අහලා මොනහරි පූජ කරගන්න බැරි වුණොත් ඒක හොඳ නෑ. මට දැන් දෙන්න තියෙන එකම දේ තමයි මේ සලුව පූජ කරන්නේ. ඔන්න මෝඩ බමුණෝ ලෝභය අවදි වෙලා කියනවා කුසල හිත වහන මෝඩ බමුණෝ උඹටයි බැමිනිටයි දෙන්නටම තියෙන එකයි. ගෙදරටම වෙලා ඉන්න දහදන්නේ. ඔය සලුව දන් දීලා මෙහෙම කතා කරලා කියපු ගමන් ලෝභය ඒක සාටක බමුණු තුමාගේ ශ්‍රද්ධාව පරිත්‍යාග චේතනා මග ඇද යනවා. මධ්‍යම රාත්‍රියේදීත් මේ බණ අහගෙන යනකොට හිතනවානේ මේ බණට නම් පිරිකරක් පූජා කරන්න ඕනේ. වෙන දෙන්න දෙයක් නැහැ මේ සලුවමයි පූජා කරන්න ඕනේ. මේක පූජා කරන්න. ඒ හිතන කොටත් අනිත් පැත්තෙන් මතුවෙනවා මෝඩයා. ඕක පූජා කරලා බහිට ඉඳලා කොහොමද ජීවත් වෙන්නේ? කොහාටද යන්නේ? අපිට ඒක සලුවයි තියෙන්නේ. මේ ලෝභ හිත ඇවිල්ලා අවවාද කරනවා. දෙවෙනි වතාවෙදිත් මේ දානේ පින්කම් කරගන්න බැරි වෙනවා. උදෑසන අලුයම් කාලයේ උදා වෙන වෙලාවේ මහත් වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ වෙලාව හිතන මේ පින්කමට දෙවරක්ම ලෝභය අනතුරු කළා. මේ වතාවේ ලෝභයට ඉඩ දෙන්න බෑ. ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන්ම සලුව ගලවමින් නවමින් වේගයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට දුව ගිහිල්ලා උන්වහන්සේ ඉතිරිපාමල කියලා ඔහු හයියෙන් කෑ ගැහුවා මම දිනුවා. මේ බණපලේ බණහමින් සිටි රජුගේ බියටපත් වුණ ඊයේ රාත්‍රියේ බණ අහන අතරේ මගේ රාජ්‍යවත් කවුරුවත් අත්පත් කරන්නේ. විමසලා බලනකොට ඔහු යුද්ධයක් කළ ඊයේ රාත්‍රියේ මුළුල්ලේ. දානං ච යුද්ධං ච සමානමා. මේ ලෝභී කෙලෙස් සතුරා සමග මහත්කමක් කරලා පුජය අරගෙන. ඒ පිළිබඳවයි මේ ප්‍රකාශය. එනිසා අපේ හිතේ ඇතිවෙන අලෝභී සිත මෙන්න මේ ලෝභ කියන හේතුව ඉදිරිපත් වෙලා වහලා දාන. මතුවෙන්න නොදී සිඳලා දාන. හිතට අවවාද කරනවා මේ ලෝභ සහගතයි සිටියේ. යමක් කරන්න නොදෙන බවක් තියෙනවා. මේක කරන්න ගියාම වළක්වනවා. එපා දෙන්න. මොකටද දීලා? දීමේ තියෙන ආදීනව ටික ඔක්කොම ටික පෙන්වලා දෙනවා. ඒකේ තියෙන ආනිසංස ටික ඔක්කොම ටික වහලා දානවා. මේ ලෝභසිත උපන්නාම මේ හේතුව උපන්නාම සිත මේ ආකාරයෙන් උපහැතිව කටයුතු කරනවා. ඊළඟට දේශයත් ඒ වගේමයි. එයාට දීලා වැඩක් නෑ. දෙන පුද්ගලයා පිළිබඳව මම දෙන්න හිතේ ඒ වුණත් කිසි දෙයක් දෙන්න වටින්නේ නෑ මිනිහට. කිසිම ගුණයක් නැති කෙනෙක්. අනිත් පුද්ගලයාගේ අගුණය මතු කරලා දෙනවා හිත. ද්වේෂය හිතේ ලක්ෂණය. ද්වේෂය පහළ වුණාම මතු කරලා දෙන්නෙම අකුසල ගතිය. අනිත් කෙනාගේ අඩුව දෝෂය මතු කරලා දෙන්නේ පය. දීලා වැඩක් නෑ. අගුණයේ දෝෂය මතු කරලා දෙනවා. නව ආඝාත වස්තුවම මතු කරනවා. ඔය මිනිහා, ඔය පුද්ගලයා ඉස්සරත් මට වෙනස්කම් කළා, අහිතවත් වුණා. දැනුත් මට අහිතවත්, අනාගතේත් මට අපිට අහිතවත් වේවි. ඉන්සා දෙන්න එපා. උදව් කරන්න එපා, මොනවත් කරන්න එපා. ඔය මිනිහා ඉස්සරත් මගේ ඥාති හිතයිසීන්ට හිතවතුන්ට එරෙහිකම් කළා, විරුද්ධකම් කළා. දැනුත් විරුද්ධකම් කරනවා. අනාගතේ අතවර කරයි, කරදර කරයි, විපත් කරයි. දෙන්න එපා. වළක්වන්න. ඉස්සරත් මගේ සතුරුත් එක්කමයි එකතු වුණේ. දැනුත් මගේ සතුරන්ටමයි එකතු වෙලා උදව් කරන්නේ. අනාගතෙත් මගේ සතුරන්ට මේක කියලා උදව් කරා. ඒ නිසා දෙන්න එපා. දෙන්න වටින්නේ. උදව්වක් කරන්න, උපකාරයක් කරන්න වටින්නේ. පා දෙන්න මොකක්ද? සිත විසින්ම පළක් වුණා බොහොම හිතයි සී භාවයෙන්. ඊළඟට එතනිනුත් බැරි වුණාම මෝහයේ ඉදිරිපත් වෙනවා. මොකටද දීලා? කාටද හරි ගියේ? අපරාධ තියෙන දේ දෙන්නේ. තව බොහෝ කාලයක් තුසේ ජීවත් වෙන්න තියෙන දේ කාටවත් දීලා වැඩක් නැහැ. අර ඇති වෙච්ච කුසල ගතිය වහලා දානවා මේ අකුසල ගතිය. සමහර වෙලාවට දුන්නට පස්සේ දීපු දේ පිළිබඳව පවා අපරාධේ මේ දුන්නේ මෙයාට මෙහෙම කළේ කලකිරීමක් වෙනවා. ඉතින් ඒවා භයානක විපාකත් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ අපුත්තක සිටවරු හිටියා. කෝටි ප්‍රකෝටි ගණන් ධනය. හැබැයි ධනේ ලැබුණට කන්නේ නෑ, ගොන්නේ නෑ. කන්නේ නිවුඩුහාලේ බතයි, කාඩි හොද්දයි. යන්නේ පරණ කබල් වෙච්ච කරත්තෙකි. ඉහලන්නේ සල්පත් කුඩයක්. පරණ දිරච්ච වහන් සංගලක් පළඳින්න. ධන නිධානවල කෝටි ගණන් ධනෙ. ඇයි මේ? දරුවොත් නෑ. මිය ගියාට පස්සේ ලෝභකමින් එකතු කරලා එකතු කරලා රාජ්‍ය සන්තක වෙනවා කියලා ධන නිධාන. රජවරුන්ට එහෙම ධනෙ හරියට හම්බ වෙයි. මේ පෙර දීලා සතුටින් දීලා පස්සෙ අසතුටු වෙයි. බලන්න හිතේ උපදින මෝහය, ද්වේෂය කොච්චර විපතක් අපිට කරලා තියෙනවද? හොඳින් දීලා, හොඳින් උපකාර වෙලා පස්සේ හිතන අපරාධ මේක කළේ. නොකළනම් හොඳයි. විපාකේ මොකක්ද? අපුත්තක සිටුවරයෙක් වෙන, අපුත්තක ධනපතියෙක් වෙන. කළ නිසා යහපත් දේ ලැබෙනවා. ඒක විඳින්න බෑ. සැප විඳින්නත් බෑ. දුක සේවා පරිහරණය කරලා රැකලා අනුන්ට අයිති වෙන්නේ ඉඩ ඇරලා හිස්සතින් මිය යනවා. නිබඳු භයානක විපාකවලට අපි වැද දානවා. මෙන්න මේ අකුසල ගති ඉදිරිපත් වෙනවා. එනිසා අපි ළඟ කුසල ගති නැති කරන්නේ, අකුසල ගති මතු කරන්නේ ලෝකේ බාහිරේ කවුරුවත් නොවන බව අපි තේරුම් ගන්න. කාටවත් පුළුවන් කමක් නැහැ මාව කිලුටු කරන්න හෝ පවිත්‍ර කරන්න. මා කුසල සහගත හෝ අකුසල සහගත වෙන්නේ කවුරුවත් නිසා නෙමෙයි. මෙන්න මේ හේතු ටික තමයි ඒ කුසල සහගත බව හෝ අකුසල සහගත බව. සුද්ධිය හෝ අසුද්ධිය හදලා දෙන්නේ. ඒ නිසා අපි අපේ පිරිසිදුකමට, අපිරිසිදුකමට ලෝකේ කවුරුවත් වගේ කියන්න ඕනේ නෑ. අපි දිහායි බලන්න ඕන. එනිසයි බුදුරජාණන් වහන්සේ මේ කම්ම නිධානය, කර්ම නිධානය ගැන සිතන්න, සොයන්න, විමසන්න කියලා කියන්නේ. කර්ම නිධානය හේතු කරගත්තාම, හඳුනගත්තාම හරි ලේසියි අපිට පිරිසිදු වෙන්න. කාය කර්මයේ වා කර්මයේ මනෝ කර්මයේ දුස්චරිත වෙන්නේ අපි මේ නිධානය නොහඳුනන නිසා. අපි දන්නේ නෑ මේ අකුසල හේතු හදන, අකුසල කර්ම හදන හේතු අයිති කාටවත් නෙවෙයි කිය. ඒ හේතුව උපදින්නේ තම තමන්ගේ සන්තාන තුළමයි කියලා අපි දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යකඩේම හටගන්න මලකඩේ යකඩේම කාල විනාශ කරනවා වගේ අපේ හිතේම තම සිතේම උපදින අකුසලය අකුසල මූලය ලෝභය ද්වේෂය මෝහය තමාම විනාශ කරලා දාන. එනිසා තම තමන්ව විනාශ කරන අපව විනාශ කරන මේ මලකඩේ මේ අකුසල මූලය හඳුනගෙන ඒ මූලය ඉවත් කරගත්තොත් අපට පුළුවන්කම ලැබේවි නැවත කවදාවත් සසරේ දුකකට නොඇතෙන භාග්‍යවන්තයෝ වෙන්න. එපමණකට ආනුභාව බලයක් ඒ ටික දැනගත්ත පමණකින් කියනවා. කොහොමද එහෙනම් අපි ලෝභය ද්වේෂය මෝහය හඳුනගන්නේ? ලෝභ ද්වේෂ මෝහයට හේතුවක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ හේතු සහිතයි. අලෝභ ද්වේෂ මෝහද හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. ලෝභයත් හේතු ප්‍රත්‍යයේ දුනහමමයි අතට. අලෝභ ද්වේෂ මෝහත් ප්‍රත්‍ය සහිතයි. එනිසා ලෝභ ද්වේෂ මෝහ යටපත් කරලා අලෝභ ද්වේෂ මෝහ ඇති කරගත්තට ඒ ඇති කරගත්ත විසුද්ධියට නිවන කියලා කියන්නේ. මොකද මේ අලෝභ ද්වේෂ මෝහ බව ප්‍රත්‍ය සහිත නිසා. ප්‍රත්‍යයෙන් හටගත් එක, හේතුයෙන් හටගත් එක. ඒ හේතු ඉවත් වෙනකොට නැවත වතාවක් ලෝභ ද්වේෂ මෝහට යනවා. කර්මවාදී ක්‍රියාවාදී තාපසවරු ලෝභ ද්වේෂ මෝහ යටපත් කරලා අලෝභ දෝස මෝහ මත කරගෙන අහසින් යනවා. ඍදි ප්‍රාතිහාරය පානවා. අනේ එහෙත් ඒ ප්‍රත්‍ය සිඳලන, ඒ හේතු සිඳලන අරමුණු යෙදුනහම ආපවතාවක් සාමාන්‍ය පුතුජන ස්වභාවයට, සාමාන්‍ය මිනිස් ස්වභාවයටම පත් වෙලා කාමාදී අරමුණු වල බැඳුණු රැඳුණු තැන්කෙලිබඳව අපිත් පස්සෙනෙක් අහලා තියෙනවනේ. ඒව දන්නවා කියන එක. ඒ නිසායි අපි මේ කියන්නේ අලෝභ ද්වේෂ සමෝහ ඇති කර ගැනීම මේ ශාසනයේ ඒකායන ආරම්භ නෙවෙයි. ඒක එක පියවරක් විතරයි. අලෝභ කියලා කියන්නේ ලෝභ නැතිකම. ලෝභය නැති බව. අද්වේෂ කියලා කියන්නේ ද්වේෂය නැති බව. අමෝහය කියලා කියන්නේ මෝහය නැති බව. නැති බව කියලා කියන්නේ මෝහය නැති කරලා, ප්‍රත්‍ය නැති කරලා, හේතු නැති කිරීම. අත්ති ප්‍රත්‍ය, නැත්ති ප්‍රත්‍ය කියලා දෙකක් තිබෙනවා. අත්ති ප්‍රත්‍ය යෙදීමෙන් හට ගන්න දේත් තියෙනවා, නැත්ති ප්‍රත්‍ය යෙදුනහම හට ගන්න දේත් තියෙනවා. ලෝභ දේශ මෝහ ප්‍රත්‍ය හටගත්තාම ඇති වෙන බවකුත් තියෙනවා. අත්ති ප්‍රත්‍යෙන් හට ගන්න බවකුත් තියෙනවා. ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් අත්ති ප්‍රත්‍ය යෙදීමෙන් ලෝභ දේශ මෝහ නැති වෙනවා. අලෝභ දෝෂ මෝහ ප්‍රත්‍ය නොයදීමෙන් අලෝභ දේශ මෝහ නැති වෙන බවකුත් තියෙනවා. ප්‍රත්‍ය යෙදීමෙන් අලෝභ දේශ මෝහ හට ගන්නවා. එතකොට යමක් ප්‍රත්‍ය සහිත නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒක නිත්‍ය නෑ, ස්ථිර නෑ, වෙනස් වෙන එකක්, විතර නාමයකටපත් වෙන එකක්. සංකත ධර්ම. එනිසා ඒකාන්තයෙන් ජරා මරණයට අයිති දුක්ඛ ලක්ෂණයට අයිති ධර්ම. එනිසා මෙන්න මේ ශාසනය තුල ප්‍රතිපදාවන් දෙකක් වෙනවා. පළවෙනි පියවර කෙනෙකුට පුළුවන් ලෝභ දේශ මොහ යටපත් කරලා අලෝභ අදෝස අමෝහ කුසල මූල මතු කරගන්න. කුසල මූලයේ මතු කරගත්තත් ඒ කුසල මූලයේ නිසා සිද්ධ වෙන්නේ මොනවද? කුසල. කුසලයට ලැබෙන්නේ මොනවාද? විපාක, ප්‍රතිසන්දි, ප්‍රවෘත්ති, විපාක. විපාක ලැබෙනවා. ඉතින් ඒක නිවන නෙවෙයි. එතනින් එහාට යන පිළිවෙතක් තව හොයන්න ඕන මේ අතුරේ. එහෙනම් ලෝභය නැති කරන්න ප්‍රතිසිඳින්න ඕන. මොන දැන් අකුසලයේ දුරු කරන්න නම් අකුසල හේතුව සිඳින්න. අකුසල හේතුව සිඳින්න නම් හේතු හට ගන්න ප්‍රත්‍ය නොයදෙන විදිහට කටයුතු කරන්න. අන්න එතන තමයි නිබ්බේධික සූත්‍රයේදී ස්පර්ශ සමුදය කර්ම නිධානයේ හැටියට වෙන්නේ. ස්පර්ශ නිරෝධය කම්ම නිරෝධයේ හැටියට වෙන්නේ. මේ පින්වතුන් දැන් වාක් දෙනෙක් දන්නවා මේ කියන්නේ කොතනද කියලා. හටගත්ත ස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදකින තැන අවිද්‍යාව. හේතුවත් ඵලයක් දෙන්කොට නොහඳුනාගත් තැන යෙදුනි අවිද්‍යාව. අවිද්‍යාව ඇති තැන ආශ්‍රව උපදී. ආශ්‍රවය උපන්න කියලා කියන්නේ තණ්හාවෙන් අරමුණ බාරගත්ත. අන්න හේතුව හටගත්තා. කර්ම නිධානය හටගන්නේ එතන. ඒ කර්ම නිධානය ඇති කල්හි කර්ම ක්ලේශ එහාට දිගින් දිගට හට ගන්න පුළුවන්. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ හේතු ඉවත් කරන්න නම් ඒ හේතු ටික හඳුන ගන්නවා වගේම ඒ හේතු හට ගන්න මූල හේතුව පිළිබඳවත් අවිද්‍යාව පිළිබඳවත් සොයා දැනගත්ත කෙනෙකුට තමයි ආගතෝයි මං සද්ධම්මං තිනේ සද්ධර්මයේ පැමිණි කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි එතන කොහොමද තව ටිකක් නිරවුල් කරගන්නේ? ඔබ දැන් මොහොතකට හිතන්න මෙහෙම. ඔබේ දැසට හෝ මනසට ලැබෙන අරමුණක්, ආයතනයට ගැටෙන අරමුණක් ගැන හිතන්න. අපි හිතමුකෝ ඇහැට ගැටෙන අරමුණක් කියලා. ඇහැට ගැටුණ යම් අරමුණක්. ඒ අරමුණ ඇහැට ගැටිලා විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා මේ ස්කන්ධ පහළ වෙලා අපි දකින්නවා යමක්. දකින්නවා. දැකීමක් තියෙනවා. ඊළඟට දැකීම අරඹය අපි හිතනවා. මොකද්ද මේ? ඔන්න හිතලා තීරණය කරනවා, විනිශ්චය කරනවා. ආ මේ රෝසමල. රෝසමල හරි ලස්සනයි. හරි වටිනවා. සුවඳයි. ඔන්න දැන් අපිට රෝසමල වටිනාකමක්. රෝසමල ලස්සනයි, සුවඳයි. ඒකේ ගුණ දැනෙනකොට ඔන්න තේරුම් ගන්න මෙපමණකින් මේ ඇවිල්ලා තියෙන්නේ කර්මයට, මනෝ කර්මයට. ලෝභ මූලය කියලා කියන්නේ මේකත් එහා ටිකක්. ඒ ලක්ෂණයි කියලා ඒ වර්ණය පිළිබඳව, සටහන, පැහැය, හැඩය පිළිබඳව සිතලා මෙනෙහි කරලා සතුටු වෙන අවස්ථාව ඒක බලන්න, අයිති කරගන්න ඉදිරියට ඇදෙන අවස්ථාව මනෝ කර්මයේ අවිද්‍යාව. ඔන්න එතනට එන්නත් කලින් සිත හඳුන ගන්න වෙනවා රූප සහගතව. අපි අරමුණක් වශයෙන් බාරගත්ත තැනම අපි බාරගත්තෙම තණ්හාවයි. අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිත්තේ. අපි යමක සතුටු වෙන බවක් තිබුණා නම් අරමුණෙහි දැකි දැකපු දෙහි අහපු දැනුණු දැනගත්ත දෙහි සතුටු වෙන බවක් තිබුණා. ඒක දුකයි කියලා නොදැක්ක හැම මොහොතකම අමුතු වින්දනයක් ඕනේ නෑ. ඒකේ අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට නොදැකපු හැම මොහොතකම අරමුණෙහි සතුටු වෙලා. ලෝභයේ මූලය, අකුසල මූලය එතන තියෙනවා. යා රූපේ නන්දි තදූපදාන. උපාදාන පත්‍ය, භව භව පත්‍ය, ජාති ජාති පත්‍ය, ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආයාස සම්භවಂತಿ. ඒවමේ තස්ස දුක්ඛ සම්දස්ස සමුදයෝ හොති. අරමුණේ බාරගත් බවම, සතුටු වෙන බවම, ඒක අරගෙන ඒක ලස්සනයි, හොඳයි, සැපයි, ඒවා ගැන හිතනකොට මනෝ කර්මය. ඒ කර්මයට හේතුව නිමිත්ත නිධානය මෙන්න මෙච්චර සියුම් වැටට යන. දැන් අපි රෝග නිධානය සිඳින්න නම් රෝගේ සැබෑවටම නිවාරණය කරන්න නම් මෙන්න මේ බඳු තැනකින් මේක හඳුනා ගන්න. අපිට යම් මොහොතක පුළුවන් වුණොත් මෙන්න මේ අරමුණෙහි ඇත්ත දකින්න. යා රූපේ නම් දිස්සා නිරුද්ධති. මේ හටගත්ත දේ, පෙනුණු දේ, ඇහුණු දේ, දැනුණු දේ, දැනගත්ත දේ තුළ ඇති ස්කන්ධයන්ගේ ධර්මතාවය මේ හටගත්ත මේ ස්කන්ධ ඇති කල්ලි මේ ඇති කල්ලි මේ විඥානේ ප්‍රතිදම් මේ බඳු දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් ඇති වෙන්නේ මෙන්න මේ දුක් ස්කන්ධ පිටේදී. දුකට බලාගත්තොත් රූපේ ආනන්දිසා නිරුද්ධති. ඔන්න මූලයේ ඉඳලා නන්දි නිරෝධා උපාදාන නිරෝධ. කැමති වුණේ නැත්නම් අල්ලගන්නේ නේ, බලන්නේ යන්නේ නේ, අතින් අල්ලන්නේ, සිපගන්න හිතෙන්නේ, මටත් මේක අයිති කරගන්න ඕන කියලා හිතෙන්නේ, ගෙදර ගෙනියන්න ඕන කියලා හිතෙන්නේ, හොරකම් කරගන්න ඕන කියලා හිතෙන්නේ, ගහලා මරලා හරි ගන්න ඕන කියලා හිතෙන්නේ, බොරුවක් කියලා හරි මේක ඉල්ලගෙන යන්න හිතෙන්නේ. මේ කර්ම වලට එන්නේ මෙන්න මේ දකින්න තැනම සතුටේ. ලෝභ නිධානය කර්ම නිධානය එතන තියෙනවා. එතකොට මේ නිධානයට හේතුව තමයි අවිද්‍යාව. හටගත් ධර්ම ටික ඇත්ත ඇති සිටින්නේ. ඇත්ත ඇති සිටින් දකින්න කොටයි තණ්හාව දුරු වෙන්නේ. තණ්හාව නැති තැන දේශිත දක්න්නේ. ආසාවෙන් බැඳුණු තැන ඒක වෙනස් වෙනකොට ඒ මත දේශේනවමයි. ඒකවලක් නැද්ද? ඒක රැක බලා ගන්න, ඒක ආරක්ෂා කරගන්න, ඒකට අනතුරක් වෙන්න දෙන්න බෑ. යමකට අපි තණ්හාවෙන් දෙඩිකොට බැඳුනොත් ඒ බැඳුණු දේ කාම සංඥාව නිසා කාම විතරකේ, කාම විතරකේ නිසා කාම පරිධානේ, කාම පරිධානේ නිසා කාම පරිේෂණේ, කාම පරිේෂණේ නිසා කාම ලාභය, කාම ලාභය ඇතිවෙන මච්චරි අපි මසුරුකම ඇති වෙනවා. මගේ දේ මේක, මට ඕන විදිහට මම රකින්නේ. අන්න එතකොට නපුරු වචන පිට වෙන්නේ. ආරක්ෂාධිකරණ අවි ආයුධ වුණත් අතට ගන්න, වසවිස අතට එන්නේ, අවි ආයුධ බෝම්බ කිනිසි අතට එන්නේ පිටි කරගන්න. අපි දැක්කනම් දැනගත්තනම් මෙන්න මේකේ නිධානය, මේකේ ආරම්භයේ මේ අවිද්‍යාව මූලකම බව, මේ සියලු දුකේ ගෙවීම නිවීම පිටවීම. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනාකට වදාරනවා මෙන්න මේ අකුසල නිධානය, ඒ කියන්නේ කර්ම නිධානය ඉස්සරහා බලන්න. ඔබ මොහොතකට හිතලා බලන්න, මෙච්චර ගැඹුරකට වැටෙන දැනුමක් නැත්නම් ඔබට පුළුවන් අග ඉඳලා මුලට යන්න. ඔබ දැන් බලන්න, ඔබ දැඩිව ලෝභයෙන් බැඳුණු යමක් ඇති. ඔබ මහා ගැටුමකට මුලපුරපු තැනක් ඇති. අපි එබඳු තැනකින් පටන් ගත්තා. කාය කර්මයකට ගිය තැනක්, වාක් කර්මයකට ගිය තැනක්, හිතමුවක් අනුන්ට හිංසා කළ තැනක්, කයි වචනයෙන් අනුන්ව රිදවපු තැනක්, අනුන්ගේ සිතට පීඩාවක් දුන්නු තැනක්, අනුන්ගේ සිත් බේද බින්න කළ තැනක්, අනුන්ගේ සිත කලකිරීමක් ඇති කළ තැනක්. ඒ ටික වචනේට ක්‍රියාවට ආවේ සිත අවදි වෙලා. සිතේ දෝෂය ඉපදිලා තියෙනවා. දැන් ඔන්න ඒ සිතේ උපන් තැන හඳුනාගත්තොත් මොකක්ද මේකට නිමිත්ත ඇසුරු වෙලා තියෙන්නේ කියලා හඳුන්වුවොත් ඔන්න අපට තේරෙනවා මෙන්න මේ නිමිත්ත ඇසුරු වෙලා තමයි මේ අමනාපේ, මේ අකමැත්ත ආවේ. මේ අකමැත්ත නිසා තමයි මේ ක්‍රියාකාරකම් කියලා එන හඳුනගන්න පුළුවන්. ජීවිතයේ බඳු අත්දැකීමක් දැන් මේ මොහොතේ සිහි කරලා බලන්න. අපි පුංචි දෙයකට පවා කලබල වෙලා, පිටිලා, ගැටිලා කොච්චර අකුසල් හදා ගන්නවද? සතරේ බොහෝ කාලයක් දුකට ගෙලන විපාක ගැන දෙන භයානක දේ රැස් කරගන්න. දැන් බලන්න පුංචි නිමිත්ත. නුගඵලය, නුග ඇටය හරි ස්වල්පයක්. පුංචි. හැබැයි පුංචි නුගඵලය මහා රූක්ෂ දසක් හදලා දෙන්න. වනස්පතියක්. අපි කරගන්න දේ පුංචි වුණාට විපාකයට ගියාම ඒක නිසාද? එහෙමනම් අපට පුළුවන් වෙන මේ කර්මයේ ආවේ මෙන්න මේ බඳු දෙටි කොට ගත්ත තැනකින් කියන හඳුනා ගැනීම කරන්න පුළුවන් නම් එහාට හොයාගෙන යන්න පුළුවන්. එයාට තියෙනවා පාර ඉදිරියට සුද්ධ කරගෙන යන්න. දැන් ඔබ හිතන්න මෙහෙම, ඔබ යම් තැනක තියෙන යමක් දැකලා හොඳයි ලස්සනයි කියලා බාරගත්ත කියන්නේ. අපි හිතමු කාගේ හරි වත්පිටිවිච්ච ලස්සන මලක් නොදැකපු ලස්සන සුන්දර මලක් දැක්ක. දැක්කහම ඒ මල හරි ලස්සනයි කියලා හිතෙනවා. ළඟට ගිහිල්ලා හොඳට බලනවා, පරීක්ෂා කරලා බලනවා. ලස්සන විතරක් නෙමෙයි සුවඳක් තියෙන. සුවඳයි ලස්සනයි වටිනකමක් තියෙන දුර්ලභ බවක් තියෙන. අනේ මටත් ඇත්තම් මේ බඳු. මේ බඳු මලක් මටත් ඇත්තම් හොඳයි කියලා හිතනකොට මනුන් සතුටේ තමන්ටයි තියේවා කියලා. දැන් කර්මයටයි නියාවේ. ඊළඟට මේක ඉල්ලගන්න ඕන. මටත් දෙයිද මේ ඉන්නත්. මේ මලක් අදලා දෙයිද මට. නොදේවි කියලා හිතනකොටම හිතේ මතුවෙන්නේ ද්වේෂය. පරිමිණියාගෙන් නම් මේක ඉල්ලගන්න බැරි වූ. යාමහා පෙරේතේ උනේ දෙන කෙනෙක් නම් නෙවේ. අන්න අනිත් පුද්ගලයා පිළිබඳව ද්වේෂ හිතක් උපදිනවා. ඉතින් ලෝභය ළඟට ද්වේෂයත් ආ. ඊළඟට ඉල්ලලා නම් හම්බ වෙන එකක් නෑ. වටපිට බලලා පොරිත් කඩාගෙන ගියොත්. කර්මයේ ඵලය පිළිබඳව නුවණක් ලැබුණා. මේක හොරකමක් මේකට කළාම විපාක වෙනවා කියන නුවණ නැතුව ගියා. මිත්‍යා දෘෂ්ටියක් ආ. හොරකම් කරලා ගන්න හරි හිතුණා. කාය කර්මයේ පිටා පොරකම් කරලා අහුවෙන්න ගියොත් ගහලා මරලා හරි යන්න. බොරු කියලා හරි බේරෙන්න ඕන. මේ අකුසල කර්ම අපි ළඟ කෙරෙන්නේ මේ යමක් ලස්සනයි කියලා දැකපු තැන නේ. දැන් මම තේරුණා. එතකොට යමක් දෙයක් කෙනෙක් පුද්ගලයේ ලස්සනයි හොඳයි කියලා හිතන බවට ආවේ ඒකේ ආරම්භයේ මුල විස්තර විභාග නැහැ. මුලින් දැකීමක් පමණයි. ඊට පස්සේ තමයි විමසා බැලුවේ. දැකපු දේ ලස්සනයි. වර්ණයක් හොඳයි. සතහනක් හොඳයි. පැහැයක් හොඳයි. අල්ලල බැලුවා. අතටත් සුමුදුයි. ඉඟලා බැලුවා. නාසයටත් හොඳයි. දැන් වර්ධනයේ වෙලා මල පිළිබඳව වටිනාකම්. දැන් මුල එබඳු අර්ථ විමසා බැලීමකට වැඩි වැඩි අකුසල සිත් උපදවා ගන්න හේතුව නිමිත්ත උනේ දැකීමනේ. දැකපු දේනේ අපි විමර්ශනය කළේ. දැකපු දේ බාරගත්ත නිසානේ විමර්ශනයකට ගියේ. දකින්නකොටම දැකපු දේ ඇත්ත දැක්කෝ. යථාර්ථයේ නුවණින්ම කැඹුරෙන්ම නොදැක්කත් අපි පුරුදු කරන ප්‍රතිපදාව හැටියට ඇත්ත දැක්කොත් ලස්සන තමයි මේ මල. සුන්දරයි. හැබැයි මේ සුන්දර දේ තුල අසුන්දර දෙයක් තියෙනවනේ. මේ මල හටගත් එක. මේ මල මැලවෙන එක. පරවෙන එක. අප්‍රිය මනාප තැනට වහා පෙරලීගෙන යන එක. මේ කැමති තැන මේ ආකාරයෙන් හැමදාම හැම වෙලාවෙම පවතින්නේ තව ටික වෙලාවකින් මැලවෙන්න පටන් ගන්නවා. කැමති වුණාට කැමති තැන තියාගන්න බැරි එක. මේක සැබෑ ලක්ෂණය මෙනෙහි වුණොත් සැබෑ ලක්ෂණය දකින්නකොටම මෙනෙහි වුණොත් ළඟට යන්න ස්පර්ශ කරන්න සිප වෙලඳ ගන්න අයිති කරගන්න ඉල්ලන්න හොරකම් කරලා හරි ගන්න මරලා හරි බොරු කියලා හරි ගන්න තියෙන අකුසලයේ සිදෙන්නේ අන්න අකුසලයේ සිදෙනවා අකුසල මූලයේ හිඳෙනකොට අකුසල මූලයේ හිඳෙන්නේ අකුසල මූලයේ නූපදින්නේ අපි කිව්ව හැම ඉරියව්වකම අපි භාවිතා වෙන සැප වේදනාව දුක් වේදනාව දුක්ඛ මිස්ක වේදනාව. දැන් බලන්න සැප වේදනාව දැකීම තුල මොකක්ද ඇති වුනේ? අපි කෝ අනුසය ධර්ම තියෙනවා කියලා මම ඔහොතකම හැම ඉරියව්ව සැප වේදනාවත් එක්ක රාගානුසය දුක් වේදනාවත් එක්ක අතිගානුසය අදුක්කම සුඛ වේදනාවත් එක්ක මෝහානුසය තියෙනවා. දැන් ගන්න දකින කොතම අනුසය ධර්ම අවදි වුණා. නොපෙනී හිටපු කෙනා අවදි වෙනවා. දැන් අපි දැනගන්න ඕන මේ අරමුණක් ගැටෙනකොට ස්පර්ශ වෙනකොටම වේදනා ස්පර්ශ වෙනකොටම වේදනා වේදනා භාවුත් සංඛා වේදනා පච්චය සංඛා මේ අවදි වෙනවා. මේ දහම දැන දැක දකින තැනම අහන දැනෙන දැනගන්න තැනම ඒක නිරෝධයට මෙනෙහි කළොත් දුක්ඛ ලක්ෂණය මෙනෙහි කළොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තොත් අන්න අපි අනුසය ධර්මයෙන් සිඳ දෙන්නේ. ලෝභ ද්වේෂ වලට එන්නේ ඉඳ නැහැ. හේතු නැත්තම් ඒක හොරකම් කරලා ගන්න, උදුරලා ගන්න, කඩලා ගන්න, බිඳලා ගන්න, මරලා ගන්න, බොරු කියලා ගන්නවා කියන කර්ම වෙන්නේ. එහෙනම් මේ කර්මයේ නිධානය කොතනද? දකින්න හන දැනෙන දැනගන්න දියත් සත්‍යයෙන් නොදැක්කොත් නොදකින හැම මොහොතකම කර්ම නිධානය නෑ. කර්මයට හේතු හටගෙන හේතු ඇති කල්ලි නිබඳු ඵලයේ බලාපොරොත්තු වේ. නිබඳු කාය කර්මයේ මනෝ කර්මයේ වාක් කර්මයේත් සසර ගමනේ දුගතිය බලාපොරොත්තු වේ. එහෙමනම් මා වෙන කෙනෙකු බෞද්ධයෙක් කියලා සත්පුරුෂය සුරතට ඇවිල්ලා මෙච්චර සද්ධර්මයේ අහලා මේ අපායට යන පාර වසාගත්. තමා මූලික කොට හිතන්නේ. ධර්මයේ මූලික කොට හිතන්න මා ප්‍රධාන ධර්මයට මිනිස් ධර්මයට මේ කරන ක්‍රියාව කිසි. මේ ආදි වශයෙන් අත්තාදිපතේයි ලෝකාදිපතේයි ධම්මාදිපතේයි ධම්මාදිපතේයි මේ ආදි වශයෙන් විවිධ ආකාරයෙන් බලලා මේ හික්මීම හදාගන්න. මේට වඩා නිවෙන්නේ මේ කර්ම නිදානේ ඉඳගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. මෙහිම බලන්න පුරුදු වුණාම අපට පුළුවන් මේ නිත එහාට තියෙන ටික සැටින් දකින දවසක් උදා කරගන්න. මෙන්න මේ දහම දකින කෙනා කර්මයක් දන්නවා කර්ම නිදානේ. එතකොට අපි අලෝභ ආදේශ සමෝහ කුසල හේතු ටික ලෝභයේ ඇති වුණාම දේශයේ ඇතිලා මෝහයේ ඇතිලා කර්මයට ආවහම කර්මයට එනකොට ඒකේ බය සැක ඇති කරගෙන බලක් ගන්න. ලෝභයේ උපදින්න තියෙන හේතු తాවකාලික අරමුණු වල කමතහන් වලට හිත තබලා ඒක වළක්වා ගන්න. ඒ ඇති කරගත්ත එකක් ප්‍රතිසංගිතන ඒකෙත් ප්‍රදැනිමාවක් ඉන්නේ. අකුසල ධර්මයන්ගේ මූලය තමයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු කියලා තියෙනවා. මේ ටික දුරු වුණාම අකුසලයේ දුරු. හැබැයි මේ ටික දුරු කළේ නෙක්ඛම්ම විතර්කයෙන්, අව්‍යාපාද විතර්කයෙන්, අවිහිංසා විතර්කයෙන් නම් ඒ විතර්කයේ නැමැති ප්‍රත්‍යය යොදාගෙන නම් මේ අකුසලයේ යටකලේ එහෙම කරන්න මාවතක් තියෙන විතර කරන්න වෙලාවමදි. එතකොට ඒ හේතු නැති කල නිසා අකුසලයේ කර්මය නැති කළා. හැබැයි ප්‍රත්‍යය යදාගෙන දැන් අකුසලයේ නැති කළ බවම ලෝභයේ නැති කළ බවම ද්වේෂයේ නැති කර බවම මෝහයේ නැති කර බවම කුසලයේ අලෝභ ද්වේෂම්. හැබැයි මේ අලෝභ ද්වේෂ සමූහ මතුවලා තියෙන කුසල විතර්කය නිසා කුසලයට මෙනෙහි කරන නිසා ඒ මෙනෙහි කරන වීරිය උත්සාහය නොවන නැති වුණ නැවත වතාවක් අකුසල හේතුවට ප්‍රති ලැබෙන්නේ. ඒ නිසා අකුසලයේ දුරු වෙනවා අකුසල විතර්කයන්ගේ ප්‍රහාණය. හැබැයි කුසල විතර්කය තිතාකල් කුසලයේ කුසල විතර්කය අදුරු වෙන්න. කුසල විතර්කය අදුරු කරන්න නම් අකුසල විතර්කය අදුරු කරන්න නම් ඒ දෙකම දුරු වෙන තැනක් හොයාගන්න ඕනේ. ඉතින් මේට වඩා අපට කාලෙනේ කියලා වෙන දවසක නැවත වතාවක් බලමු අපි මේ තුල යමක් කතා කරගන්න පුළුවන් වුණොත්. වැඩි විස්තරයක් කරගන්න පුළුවන් දෙ කියලා කවුරුත් වෙලාවක් දැන් කාලය ඉක්මවගොස් ඇති නිසා මීට වඩා තාක්ෂණික යුතුනේ. දැන් අද දවසේ මේ මොහොතේදීද අප විසින් උතුම් සූත්‍ර ධර්ම දේශනාවක් කම්ම නිධාන සූත්‍රය ඇසුරු කොටගෙන ඒ සූත්‍රයේ ආර්ථය පිළිබඳව විමසා බැලීමක් කළා. මේ තුළින් උපදවාගත් ධර්ම ශක්තිය අපි හැම දෙනාගේම සිත් සතන් දිවා සරසාගෙන මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම සියලු කෙලෙසුන් සුන් කොට ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස වාසනා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දිවානාගාමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්මස්සෝනේ දේනින් සපාගත සමිසල පුණ්‍ය කර්මයන් හැම දිනම නිවී පරිලෝකීය ක්‍රියා වර්ගයන්ට පිටින් දනාටත් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිවිරාජ මණ්ඩලයටත් දිවැඩි ගුරු දමාගේ දිවා කරුවන් ආදී පෞල්වල සියලු දෙනාට නිර්වාණ ජීවිතම නිවන් ලබන පුදුරෝ අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිනේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාපේ සම්ද්දති.